පූජ්‍ය පිටිගල ගුණරතන හිමියන් විසින් දෙසූ නිවනට මඟ දහම් කඟුලේ අවසාන කොටසයි මේ. අවසරයි ස්වාමින් වහන්ස.
මෙයක් නේ, මමෙක් නේ, දෙයක් නේ. මේක තමයි උච්චේ දෘෂ්ටිය. එනිසා අපි මේ දෘෂ්ටියට වැටෙන්න ඕනේ නෑ. එහෙම වැටෙන්නේ අපි වැරදි විදියට පටන් ගත්ත නිසා. අර දැනුමෙන් තොරව පටන් ගත්ත නිසා. එනිසා දැන් ඔන්න තේරුම් ගන්න, වැරදි තැනකින් අපි පටන් ගත්තොත්, දැනුමෙන් තොරව, සතර දැනුමෙන් තොරව පටන් ගත්තොත්, අපි නිවන් දකින්න කියලා උත්සාහ කළා, වීරිය කරලා අන්තිමට ගිහිල්ලා තියෙන්නේ හිටියටත් වඩා භයානක නරක නපුරු තැනකට. දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමං. එනිසා මේක දැනගෙන යන්න ඕන එකක්. නොදැන ගිහිල්ලා හුඟක් දෙනෙක් ගිහිල්ලා තියෙන්නේ මෙතනට. එනිසා අපි රූපය ගැන බලනකොට ඉති රූපං, රූපේ ස්වභාවය දැනගන්න ඕන. එබඳු රූපය මෙන්න මේ හේතුවෙන් හටගන්නේ. මේ හේතු නැති වෙනකොට ඒ රූපය නැති වෙනවා. ඒ රූපේ ආස්වාදය මෙන්න මේකයි. ඒ රූපේ ආදීනව මෙහෙමයි. ඒ රූපේ නිස්සරණය මෙහෙමයි. මේ ටික ඔක්කොම දැනගන්න ඕන අපි. මේ ඔක්කොම ටික දැනෙන අවබෝධ වෙනකොට තමයි අපි රූපයේ පිළිබඳව සියල්ල දැනගත්තා වෙන්නේ. සියල්ල අවබෝධ කරගත්තා වෙන්නේ. එනිසා හුඟක් තියෙනවා ඒ ගැන අපිට කරුණු කතා කරන්න. ඊළඟට දැන් අපි කතා කළේ සුභ කියන අදහස කයත් එක්ක උපදිනවා. ඒ නිසා ඒ සුභ සංකල්පය දුරු කරන්න කය දිහා බලන්න ඕන කියන දැනුම ඇතුව සතර නුවණ වැඩෙන විදිහට කය දිහා බලන්න ඕන. වේදනාව ඇති තැන නිතරම සුභ සැප කියන සංකල්පේමයි උපදින්නේ. දැන් අපට දුක් වේදනාවක් දැනුණොත් දැන් ඔය දැන් වාඩි වෙලා ඉන්නකොට අමාරුයි. මොකද දැනෙන්නේ? දුක. දුක දැනුණු ගමන් මොනවද හොයන්නේ? සැප හොයන්නේ. ඔය ඉරියව් වෙනස් කරන්න එහාට මෙහාට ඇඹරෙන්නේ සැප හොයන්න. කැමැත්ත මොකටද? සැපයට. නිතරම සැපයටයි කැමැත්ත. ඒ නිසා වේදනාව සැප වේදනාවට කැමති. සැපයට ඇලුම් කරනවා. දැන් බලන්න ඕන වේදනානුපස්සනාවේදී අපි කරන්න ඕන වේදනාවක් දැනුණාම වේදනාවක් 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 කියලා මතුරුන එක නෙවෙයි. වේදනාවේ තියෙන සත්තට්ඨාන කුසල වෙන්න ඕන. ඉති වේදනා, ඉති වේදනා සමුදයෝ, ඉති වේදනා සත්තංගමෝ, ඉති වේදනා සස්සාදෝ, ඉති වේදනාස්ස ආදීනවෝ, ඉති වේදනාස්ස නිස්සරණ. මේ ආදි වශයෙන් දැනගන්න ඕන මේ වේදනාවයි. දැන් ඇති වුනේ මොන වේදනාවද? සැප වේදනාවද? දුක් වේදනාවද? අදුක්ඛම සුඛ වේදනාවද? වේදනාව හඳුන ගන්න ඕන. දැන් වේදනාව හඳුනගත්ත කෙනා ඒ වේදනාව ඇති වෙන්නේ කොහොමද? ඒ වේදනාව නැති වෙන්නේ කොහොමද? ඒව ගැන හොයන්නත් ඕන. මොකද්ද වේදනාවේ තියෙන ආස්වාදය? මොකද්ද වේදනාවේ තියෙන ආදීනවය? මොකද්ද වේදනාවෙන් මිදෙන්නේ කොහොමද? නිස්සරණය මොකක්ද? මිදීම කියලා කියන්නේ මොකක්ද? මේ හුඟක් දේ තියෙන හොයන්න වේදනානුපස්සනාව කියලා. වේදනාවක් වේදනාවක් කියලා එක යට ගහන එක නෙමෙයි. වහණේක නෙවෙයි. ඒක විවර කරන්න ඕන, විවෘත කරලා විමර්ශනයට ලක් කරන්න ඕන. එයි සැප වේදනාවක් උපදිනකොට අපි සැප වේදනාවටත් ඇලුම් කරලා. ඒ කියන්නේ ඒකේ රාගානුෂය තියෙනවා. දුක් වේදනාවක් ආවම ඒකට අකමැති. ඒ කියන්නේ පටිඝානුෂය තියෙනවා. සැපද නොවු දුක්ද නොවු අවස්ථාවේ මෝහානුෂය අවිජ්ජානුෂය තියෙනවා. ඒ කියන්නේ රාග ద్వේෂ මෝහේ මුල තියෙන්නේ කොතනද? තුන් වේදනාවත් එක්ක. ලෝභ ద్వේෂ මෝහ දුරු කරන්න බෑ තුන් වේදනාව පිරිසිඳ දකින්නේ නැතුව. තුන් වේදනාව පිරිසිඳ දකින්න ඕන ලෝභ ద్వේෂ මෝහ දුරු කරන්න නම්. ඒක වහලා බෑ, ඒක හොයන්න ඕන. එහෙනම් ඒක ගැන අපිට හුඟක් තියෙන දැනුවත් වෙන්න. සැප වේදනා, දුක් වේදනා, දුක්ඛ සුඛ වේදනා. ඒව කොහොමද උපදින්නේ? ඇස නිසා උපදිනවා. චක්කු සම්පස්සජා වේදනා. සෝත සම්පස්සජා වේදනා. ඝාන සම්පස්සජා වේදනා. ජීවහා සම්පස්සජා වේදනා. කාය සම්පස්සජා වේදනා. මනෝ සම්පස්සජා වේදනා. මේ ආයතන හය නිසාම වේදනාව උපදිනවා. චක්කු සම්පස්සයෙන්, සෝත සම්පස්සයෙන්, ඝාන සම්පස්සයෙන්, ජීවා සම්පස්සයෙන්, කාය සම්පස්සයෙන්, මනෝ සම්පස්සයෙන් සැප වේදනාවක් උපදිනවා, දුක් වේදනාවක් උපදිනවා, අදුක්කම සුඛ වේදනාවක් උපදිනවා. පස්ස පච්චය වේදනා. එහෙනම් යම් වේදනාවක් ඇත්නම් ඒ ස්පර්ශේ. ඒ ස්පර්ශේ. ඔන්න දැන් වේදනානුපස්සනාවට එන්න කලින් කය ගැන හොඳට බලලා තිබුණා නම් වේදනාව එන්නේ කොතනින්ද කියලා බලනකොටම වේදනාවට ඇලුම් කරන්නේ නැහැ. ඇයි? දැන් අසුචි ගොඩක් පැත්තෙන් හුළඟක් එනවනම් ඒ හුළඟත් දුකඳයි. ඒකට අපි ඇලුම් කරනවාද ඒ සුළඟට? දැන් අපි කය ණුව බලද්දී කය හොඳට බැලුවනම් දැන් වේදනාව එන්නේ මේවැ හැප්පිලා නේද? දැන් අපි එතන යථාර්ථය බැලුවනම් කයත් එක්ක හැප්පිලා එන්නේ, හැත් එක්ක, කනත් එක්ක, නාසයත් එක්ක, දිවත් එක්ක, කයත් එක්ක හැපීමෙන් එන වේදනාවට ඇලුම් කරන්නේ නැහැ. හරියට අසුචි ගොඩක් පසු කරගෙන එන සුළං වැල්ල වගේ ඒකත් පිළිකුල් ගඳක්මයි අරගෙන එන්නේ. කායානුපස්සනාව හොඳට වැඩුවොත් වේදනානුපස්සනාවත් හරි ලේසි කෙලෙස. ඉතින් කොහොම හරි දැන් ඔන්න අපි ඒ ගැන දැනුවත් වෙන්න ඕන. මේ තුන් වේදනාව, තුන් වේදනා මෙන්න මේ හය පළෙන් අට ගන්නවා. චක්කු සම්පස්සයෙන් සැප වේදනා, දුක් වේදනා, දුක්ඛම සුඛ වේදනා. සෝත ගාන ජීවා කාය මනෝ සම්පස්සයෙන් සැප වේදනා, දුක් වේදනා, දුක්ඛම සුඛ වේදනා හටගන්නවා. එතකොට යම් වේදනාවක් හටගත්තා නම් මෙන්න මේ ස්පර්ශය නිසායි හටගත්තේ කියලා අපිට ස්පර්ශ විස්ස ආයතනය හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. වේදනාව මෙන්න මේ හේතුව නිසායි හටගත්තේ, මේ හේතු ගැටීම නිසායි හටගත්තේ. මේ හේතු වෙන් වෙනකොටයි මේ වේදනාව නැති වෙන්නේ. ඔන්න වේදනාවේ සැපද දුකද කියලා, නিত্যද අනිත්‍යද කියන අදහස් ප්‍රකට වෙන්නේ මෙන්න මෙහිම බලනකොට. සැප වේදනාවක් තියෙනවා. සැප වේදනාව හටගන්නේ ස්පර්ශය නිසා නම්, හේතු ගැටීම නිසා නම්. එහෙනම් අනුන් නිසා හටගන්නවා නම් වේදනාව, ඒක ආත්මද අනාත්මද? මගේ වසඟේ පවත්වන්න පුළුවන් එකක්ද අනුන් නිසා හටගන්න එකක් නะ? එහෙනම් මගේ වසඟේ ආත්ම වසඟෙහි පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙනම් ඒක අනාත්ම ධර්මතාවයක්. එතකොට එහෙම හේතු නිසා, හේතු ඇත රූපයත් ගැටීම නිසා හටගත් සැප වේදනාව ඇත රූපයත් වෙන් වෙනකොට නැති වෙනවා නම් ඒක නිට්ටිද අනිත්‍යද? අනිත්‍ය. එහෙනම් අනිත්‍ය වූ දේය දුකද සැපද? එහෙනම් අනිත්‍ය වූ දෙයට කවුරු හරි ඇලුම් කළොත් එයාට අයිති වෙන්නේ මොකක්ද? දුකමයි උරුම වෙන්නේ. එතකොට ඔන්න වේදනානුපස්සනාවේදීත් අපට තියෙනවා ඔන්න ඔය වගේ දැනුවක් ඇති කරගන්න. එහෙම සැප වේදනාවක් ඇති වෙනකොටම වේදනාවේ සැප වෙනකොටම වේදනාවේ සැප කියලා ඇති කරගත් අදහස වැරද්දක්. වේදනාවේ සැබවින් ඇත්තේ දුකමයි කියලා දකින්න පුළුවන් වෙන්න ඕන. සැප වේදනාව දුකක් හැටියට, දුක් වේදනාව උලක් හැටියට, අදුක්කම සුඛ වේදනා, උපේක්ෂා වේදනා මුලාවක් හැටියට දකින්න වෙනවා. සැප වේදනාවෙත්, දුක් වේදනාවෙත්, අදුක්කම සුඛ වේදනාවෙත් මේ සියලු තැන තියෙන්නේ. අපි ටිකක් විමසලා බැලුවොත් මෙන්න මේකම හොයා ගන්න පුළුවන්. දැන් වාඩි වෙලා ඉඳලා හැමෝටම අමාරුයි නේද? දැන් ඔය ඉරියව්ව දුකයි. දැන් ඔය ඉරියව්ව දුකයි හැමෝටම. හැබැයි දැන් අර කෑම කාලා ඇවිල්ලා කතා බහ කර කර ඉඳලා වාඩි වෙනකොට ඔය දුක තිබුණාද? නෑ. ඔය ඉරියව්වේ මුල ආරම්භය සැපයි. දැන් දුකයි. ඔය අතරේ සැප දැනුනේ නැහැ, දුකක් දැනුනේ නැහැ, ඔය හිටියානේ. දැන් ඔන්න එකම ඉරියව්වේ තිබිලා තියෙනවා මුල සැපයි. මැද සැපත් නැහැ, දුකත් නැහැ. සැපද නොවු, දුක්ද නොවු වේදනාවක් තිබුණා. දැන් අග දුකයි. දැන් ඔය ඉරියව්වත් එක්ක අපි මොනවද ඇසුරු කරලා තියෙන්නේ? සැප වේදනාවේ සැපයි කියනකොට අපි මොනවද එතන තිබුණේ? රාගානුසය, ලෝභේ තිබුණා, ආශාව තිබුණා. මෙද සැපදනු දුක්දනු අවස්ථාවේ මොකද තිබුණේ? ඒක දන්නේ නැහැ. කොහොමද හටගත් ස්පර්ශයෙන් හටගත් බව දන්නේ නැහැ. මෝහානුසය තිබුණා. දැන් පටිඝානුසය. අපි හැම ඉරියව්වක් එක්කම ඇසුරු කරලා තියෙන්නේ මොනවද? ලෝභ දේශ. අපි ගත කරන හැම මොහොතකම හැම ඉරියව්වක් එක්කම ලෝභ දේශ මෝහණං ඇසුරු වෙන්නේ ඒ නිවන් මගද? සසර මග, අපාය මග. එහෙනම් ඔන්න අපි වේදනානුපස්සනාව වඩනවා කියන්නේ ඔන්න ඔය මෝඩකමෙන් මිදෙන්න ඕන. නිකං වේදනයි වේදනයි කියන එක නෙමෙයි. ඔය තුන් වේදනාවේ ඔය අනුසේ ධර්ම උපදිනවා. ඒ උපදින අනුසේ ධර්ම බිඳින්න ඕන. ඒ අනුසේ ධර්ම බිඳෙන හැටියට බලන්න ඕන, මෙනෙහි කරන්න ඕන. එහෙම බලන වැඩපිළිවෙල තමයි වේදනානුපස්සනාව. දැන් සැප වේදනාවක් කටගත්ත, දැන් සැප වේදනාවක් විඳිමි. කවුද සැප වේදනාව විඳින්නේ? මම. මම සැප වේදනාවක් විඳිමි කියලා බලන එක වේදනානුපස්සනාවද? මේ හුඟක් දෙනෙක් මව් පදවිය, පිය පදවිය දරපු අයනේ. පුංචි ලදරුව හිටියනේ මේ හුඟක් දෙනෙකුට. ඒ අය බඩගිනි වුණාම හඬනවා. දුක් වේදනා බව දන්නේ නැද්ද? බඩගිනි වුණාම හඬන්නේ දුක් වේදනාව දන්න නිසාද? නොදන්න නිසාද? දන්න නිසා. කිරි ටිකක් පෙව්වහම, බඩ පිරුණාම hina වෙනවා. සැප වේදනාවක් දන්නෝනේ. එහෙනම් ලදරුවක් දන්නවා සැප වේදනාව, දුක් වේදනාව. නිවන් දකින යෝගාවචරයටත් ඒ ලදරු දැනුම ඇද්ද? ওই ලදරු දැනුම ප්‍රමාණවත් වෙන්නේ නැහැ නිවන් දකින්න නම්. එහෙමනම් ඒ දැනුමට ඉක්මවා ගිය දැනුමක් ඕන කරනවා. ඒ නිසා වේදනානුපස්සනාව කියන එක අපි මීට වඩා යමක් ගැඹුරෙන් සොයා විමසන්න වෙනවා. ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහෙන් මෙන්න මේ ස්කන්ධයන් ටික අපි ආශ්‍රව කෙලෙස නූපදිනසේ නিত্য සුඛාත්ම සුභ සංකල්පේ දුරු වෙනසේ බලන වැඩපිළිවෙල අසා දැනගෙන ඒ අනුව නැවත නැවත බලනවා නම් ඔන්න ඒ දැනුමින් යුතුව ඒ සතර සතිපට්ඨානයට අනුව බලනකොට අර ස්විච් එකක් මෙහෙම එකක් තියෙනවා ඒක හොයාගත්තොත් ඒක හොයාගෙන මෙහෙම කරකෙව්වොත් එළිය උපදිනවා හඳුර දුරු වෙනවා ඇති දේ පේනවා කියලා දැනගත්ත කෙනා උත්සාහවත් වුණා වගේ යම් දවසක මෙහෙම ගැට ගැට ගහ හරි බල බලා හිටියොත් යම් දවසක මෙන්න මේ ස්කන්ධයන්ගේ සැබෑ ස්වභාවයම යථාර්ථයම පෙනෙනවා. පෙනුණු දවසට කලකිරෙනවා. රූපේ නිබ්බින්දති නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති විමුක්තම් හි විමුක්තമിതി ඥානං හෝති කේනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථා යාති. මේ ස්කන්ධ පහ ගැන මෙහිමයි ඉන්නේ. කලකිරෙනවා රූපේ කලකිරෙනවා වේදනාදී ස්කන්ධයන් ඒ කලකිරෙනවා. කලකිරෙනකොට නොයැලෙනවා. නොයැලුනොත් මිදෙනවා. මිදුනොත් මිදුනේ යන නුවණද ලැබෙනවා. කීනා ජාති උසිතං ජාතිය ක්ෂේවිය කල කටයුතු නිමාවිය බ්‍රහ්මචර්යාවසින් පිරිය යුතු සියලු කටයුතු අවසන් කළා. නැවත උපතක් ජාතියක් නැහැ කියලා කృత සියල්ල නිමා කළා කියන තැනට එන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි අපි අද දවසේ බොහෝ දේ ගැන කතා කළා. දැනුමට සෘතයට වමනා කරන බොහෝ දේ එකතු කරගත්තා. දැන් අපි අලුත් දෙයක් ගැන කතා කරනවට වඩා හොඳයි සුදුසුයි ඇසූ දේ පිළිබඳව පැහැදිලි වෙච්ච තැන් ගැටලු සහගත තැන් තියෙනවා නම් ඒ ටික විමස ගන්න එක. ඊට කලින් පුංචි දැනුම් දීමක් කරන්න ඕන. අද දවසේ උදෑසන පටන් මේ මොහොත අවසානයේ දක්වාම මේ කල හැම ධර්ම දේශනාවක්ම පටිගත කළා. කොළඹ ප්‍රදේශයේ එක්තරා ව්‍යාපාරික මාතාවක්. ඒ නම කියනවට අකමැති. ඒ විශාල ධනයක් වැය කරලා නිහඬව ධර්ම ප්‍රචාරයක් කරනවා. ඒක වෙළඳ මාධ්‍යයක් කරගෙන නැහැ, වෙළඳ ප්‍රචාරයක් කරගෙන නැහැ. නිහඬයි, නිශ්ශබ්දයි. ඉතින් එතුමිය දැන් දැනුම් දුන්නා ලබන වැඩසටහනේදී අද කළ සියලු ධර්ම දේශනා ඔබට CD එකක් මගින් ලබා දෙනවායි කියලා, ධර්ම දාණය පිණිස දෙනවායි කියලා. එනිසා අද අහපු බණ ඔබට නැවත නැවත අහන්න අවස්ථාවක් ලැබෙනවා. මේ එහෙන බණ එක සැරයක් අහලා මදි, නැවත නැවත අහන්න ඕන. එතකොටයි අපිට හුඟක් දේ දැනුමට එකතු කරගන්න පුළුවන් වෙන්නේ, අවබෝධයට යන්න පුළුවන් වෙන්නේ. එනිසා මේ ධර්ම දාණය ලැබෙන බව මේ වෙලාවේදී දැනුම් දෙනවා සිහිපත් කරනවා. අපි ගිය වතාවෙත් යම් මතක් කිරීමක් කළා. නිරෝධය කියන හැම එකක්ම නිරෝධාරි සත්‍ය නොවේය කියලා. නිරෝධය කියලා කියන්නේ කුමක්ද කියන එක වැඩි පැහැදිලි කිරීමක් කළා අපි. අපි දැන් අද දවසෙත් ඒ ගැන කතා කළා. දුක, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගය. දැන් අපි කියවා දුකට හේතුව සමුදය. සමුදය කියලා පෙන්වුවේ තණ්හාව. තණ්හාවක් ක්ෂය කිරීම තණ්හාව දුරු කළ තැන තණ්හාව නිරුද්ධ කළ තැන නිරෝධය නිවන තණ්හක්ඛයෝ නිරෝධෝ එකම දෝසක්ඛයෝ නිරෝධෝ මෝහක්ඛයෝ නිරෝධෝ කියලා කියවෙනවා එතකොට නිවන කියලා කියන්නේ මේ කොහේ හරි තියෙන මැවෙන දෙයක් නෙමෙයි ඒකේ ලක්ෂණය නිවීම ලක්ෂණය නිවුනේ මොකක්ද දුරුකලේ මොකක්ද තණ්හාව දුරුකල තැන සමුදය ප්‍රහාණය කළ තැන ලැබෙන්නේ නිරෝධය ඒ කියන්නේ අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි අර නිදර්ශනයේදී ගත්තා අර ස්විච් එක කරකවනකොට ආලෝකයේ උපදිනවා ආලෝකයේ උපදිනවා කියනකොට ආලෝකයේ උපදිනවා කියනකොට කරුණු කීපයක් සිද්ධ වෙනවා අඳුර දුරු වෙනවා අඳුර දුරු වෙනවා අඳුර දුරු වෙනවා කියන්නේ ඇතිදේ ඇති හැටියෙන් පෙනෙනවා ඇතිදේ ඇති හැටියෙන් පෙනෙනකොට අඳුර දුරු වෙනවා අඳුර දුරු වෙනවා කියන්නේ ආලෝකය ලැබෙනවා ආලෝකය ලැබෙනවා කියන්නේ මග වැඩෙනවා එනිසා අපි කෙටියෙන් කල්පනා කළොත් කෙටියෙන් ඒ පිළිබඳව යම් වැටහීමක් ලැබුවොත් නිවන කියලා කියන්න අපට පෙන්වන්න යමක් හම්බ වෙන්නේ නැහැ පෙන්වන්න අහවල් තැනයි මෙන්න මේ ස්වභාවයයි මෙන්න මෙතනයි තියෙන්නේ කියලා අත දිගු කරලා පෙන්වන්න යමක් හමු වෙන්නේ නැහැ යම් තැනක අපි තෘෂ්ණාක්ෂය කළා නම් අන්න තෘෂ්ණාව ක්ෂය කළ තැන තෘෂ්ණාක්ෂය කළ තැන නැවත හට ගැනීමක් නැහැ නැවත නොහට ගන්න නිසායි නිරෝධ කියලා කියන්නේ. දැන් හට ගැනීම හටගත් දේක නැතිවීම නෙමෙයි නිරෝධය කියන්නේ. හටගත්ොත් යමක් නැති වෙනවමයි. හටගත්ොත් යමක් නැති වෙනවමයි. එතකොට නිරෝධය කියලා කියන්නේ හටගත් දෙයක නැතිවීම නෙමෙයි. නොහට ගැනීමමයි. හට ගැනීමට යම් හේතුවක් වේ නම් ඒ හේතුව ඉවත් වීමෙන් නොහට ගැනීම නිරෝධය වෙනවා ඊළඟට ඔය නිරෝධය නිවන කියන එකේ ස්වභාවය ගැන බොහෝ දෙනෙක් කල්පනා කරනවා ශූන්‍යතාවයක් හිස්තැනක් කියලා ශූන්‍යතාවයක් හැටියට ශූන්‍යතාවාදය කියලා එකකුත් තියෙනවා හැබැයි මෙන්න මේකේ හරි තැනකුත් තියෙනවා වැරදි තැනකුත් තියෙනවා ටිකක් ගැඹුරුයි. අපි යමක් සංකත ලක්ෂණය කියලා කියන්නේ පෙර නොතිබීම හටගන්නවා කියන එක. කොහේ හරි තිබිලා ඇවිල්ලා හටගන්නවා නෙමෙයි පෙර නොතිබීම හටගන්නවා. පෙර නොතිබීම හට ගන්නවට කියනවා ඒ හටගත් දෙයට කියනවා සංකතය කියලා. කියන්නේ දැන් අපි මෙහෙම ගත්තොත් යම් මූල ධාතු කීපයක් එකතු වෙනකොට පෙර නොතිබුණු යමක් හට ගන්නවා. දැන් අපි ගත්තොත් තව නිදර්ශනයක් මෙහෙම අපි වර්ණ කීපයක් රතු නිල් කහ දැන් ඔන්න මේ වගේ වර්ණ කීපයක් එකතු කරා කියන්න. අපි චිත්‍රාඳින අය දන්නවා මේක. වර්ණ කීපයක් එකතු කළාම මේ තුනේම නොතිබුණු පෙර වර්ණ තුනේ එකතු කළ වර්ණ තුනේම නොතිබුණු අලුත්ම වර්ණයක් හටගන්න. එතකොට ඒක කොහෙවත් තිබුණාද අර සායන් තුනේ? නෑ. ඒ හේතු තුනේම තිබුණේ නැහැ. නමුත් නොතිබීම හට ගන්නවා. මේ තුන එකතු වෙනකොට නොතිබීම හට ගන්නවා. එතකොට අන්නේ හටගත් දෙයට හේතු නිසා හටගත් දෙයකට කියනවා සංකත කියලා. හැබැයි මෙන්න මේ සංකත ධර්ම තියෙනවා අත්‍යප්‍රත්‍යයෙන් හා නත්‍යප්‍රත්‍යයෙන් හට ගන්න. දැන් අපි හිතන්නකෝ බඩගින්න. බඩගින්න ආහාර නැතිවීම නිසා, ආහාර නොලැබීම නිසා අපිට බඩගින්න ඇති වුණා. දැන් මේ බඩගින්න නැති වෙනවා ආහාර ලැබුණාම. අත්‍යප්‍රත්‍යය යෙදුනහම බඩගින්න කියන එක නැති වුණා. බඩගින්න කියන එක නැති වෙනවා. දැන් නැති වෙච්ච බඩගින්න නැතිම වුණා නම් නැතිම වෙන්න බෑ. නමුත් අපි බඩගින්න නැති වුණා කියන ධර්මතාවය අපට ලැබුණේ ආහාර ප්‍රත්‍ය ලැබිච්ච නිසා. යම් මොහොතක ඒ ප්‍රත්‍ය සිඳිලා යනකොට බඩගින්නට මොකද වෙන්නේ? ආපහු හට ගන්නවා. දැන් බඩගින්න ආපහු හටගත්තේ මොකක් ඇදිලාද? නැතිවත්තේ. දැන් ආහාර නැති නිසානේ බඩගින්න හේතුනේ. එතකොට බඩගින්නටත් බඩගිනි නැති බවත් කියන දෙකම ආහාරයේ ඇති බව හා නැති බව මතයි තියෙන්නේ නේ. ආහාරයේ ඇති බව හා නැති බව මතයි. එතකොට දැන් බඩගින්න නැති වුණා. බඩගින්න නැති වුණේ ආහාර ලැබීම නිසා නම්, යම් හේතුවක් නිසා නම්, ඒ හේතුව නැති වෙනකොට ආපහු බඩගින්න එනවා නම් ඒක බඩගින්නේ නැතිවීමක් නෙමෙයි. දැන් නිවන කියලා කියන්නේ හේතු නිසා හටගන්න ධර්මයක් නෙමෙයි. හේතු නිසා හටගන්න ධර්මයක් නම් හේතු නිරුද්ධ වෙනකොට ඒ ධර්මතාවයත් නිරුද්ධ වෙන්න ඕන. එතකොට යමක් හටගන්නවා නම් හටගන්නෙම හේතු ප්‍රත්‍ය. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. මේක තමයි පොදු ධර්මතාව. හැබැයි හේතු ප්‍රත්‍ය නැති තැනත් හට ගන්න ධර්මතාවයක් තියෙනවා. දැන් ආහාර නැති තැන බඩගින්න හට ගන්නවා. ආහාර ඇති තැන බඩගින්න නැති වෙනවා. දැන් ඇතිවීම හා නැතිවීම, ඇතිවීමත් ප්‍රත්‍යයෙන් නැති බවත් ප්‍රත්‍යයෙන් නේද? ඇති බවත් ප්‍රත්‍යයෙන් නැති බවත් ප්‍රත්‍යයෙන්. එතකොට නිවන කියලා කියන්නේ මේ ඇති බවෙන් හෝ නැති බවෙන් හටගත්ත, ඒ කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත්ත, හේතු නිසා හටගත්ත ධර්මතාවයක් නෙවෙයි. ප්‍රත්‍ය හේතු සිඳීමෙන්ම හේතු නිරෝධයෙන්ම අවිද්‍යා තණ්හාවගේ නිරෝධයෙන්ම ලබන නිරවශේෂ හේතු සියල්ලේ නිරෝධයෙන් ලබන නැවත නොහට ගැනීමමයි නිවන කියලා කියන්නේ. එනිසා ශූන්‍යතාවාදයක් තියෙනවා. දැන් අපි යමක් බලාගෙන අනිත්‍යයි අනිත්‍යයි කියලා බලාගෙන ඔය භාවනා කරන අයට එනවා මේක. ඔය සමහරු මග නොදැන භාවනා කරගෙන 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 යනකොට ඔන්න මොනවාක්වත් දැනෙන්නේ නැහැ. හිස් බවක් තියෙනවා. දැන් හිතනවා දැන් කිසි දෙයක් නැහැ, කෙලෙස් නැහැ. දැන් ශූන්‍ය හිස්. මේක තමයි නිවන. දැන් ශූන්‍යතාවයක් තියෙනවා නැති ප්‍රත්‍යේදිලා. අරමුණෙන් හේතුන්ගෙන් තොර වෙලා. අරමුණු වලින් හේතුන්ගෙන් තොර වෙච්ච තැන ශූන්‍යතාවයක් තියෙනවා. නමුත් ඒක ප්‍රත්‍යයෙන් හටගත් එකක්, ඒක නිවන නෙමෙයි. නිවන කියලා කියන්නේ ප්‍රත්‍ය සිඳීමෙන්ම නොහට ගන්න ධර්මයක්. තණ්හක්කයෝ නිරෝධ සමුදය දුරු කිරීමමයි නිරෝධය කියලා කියන්නේ. අඳුර දුරු කිරීමමයි ආලෝකය ලැබුණා කියන්නේ. අඳුර දුරු වුණා කියලා කියන්නේ ආලෝකය ලැබුණා කියන එක. ආලෝකය පහළ වුණා කියන්නේ අඳුර දුරු වුණා කියන එකමයි. එතකොට මේක පෙරපසු නැතුව සිදුවෙන සිදුවීමක්. එතකොට යම් මොහොතක අපි දුක දුක හැටියට දකිනවද, දුක දුක හැටියට දකින මොහොතේම සමුදය ප්‍රහාණය වේ. සමුදය ප්‍රහාණය වෙන්නේ යම් ක්ෂණයකද, ඒ මොහොතේම නිරෝධේ සත්. ඒ කියන්නේ නැවත හටගන්නේ නැහැ. නැවත හටගන්නේ නැහැ. අපි යමක් දුක් වශයෙන් දැක්කනම් දුක් වශයෙන් දැකපු මොහොතේම ඊට තිච්ච තණ්හාව ඉතුරුක් නැතුවම සිඳුනේ. තණ්හාව සිඳුනා නම් ආයේ ඒක උපාදානයට යන්නේ නැහැ. උපාදානයට යන්නේ නැහැ. අතහැරුණා ඒක. ඉතින් මෙන්න මේ නොහට ගන්න බව නිරෝධය. නිවෙන ස්වභාවය, නිවෙන ලක්ෂණය මිච්චරයි. තේරෙන හැටි එකට කියන්න පුළුවන්කම තියෙනවා.
අන්ත එතකොට පංචස්කන්ධයද මොකද?
ඈ
පංචස්කන්ධ.
පංචස්කන්ධය
මොකද වෙන්නේ එතකොට නිවන් දකින්න පුතෝ?
පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය කියන අර්ථයෙන් ගන්න ඕන නිවනෙහි තියෙන අවස්ථා දෙකක්. සෝපදිශේෂ නිබ්බාන, අනුපදිශේෂ නිබ්බාන කියලා. සෝ උපදිශේෂ, උපදීන්ගෙන් ශේෂයක් ඉතුරුයි. ක්ලේශ උපදිනේ, අවිද්‍යා උපදිනේ, සංඛාර උපදිනේ. නමුත් ස්කන්ධ උපදී ඉතුරුයි රහතන් වහන්සේට. ස්කන්ධයන්ගේ පරිහරණය කරන ඒක දුකයි. ඒක සපක් නෙමෙයි. එතකොට ස්කන්ධයන්ගේ පරිහරණයක් තියෙනවා පිරිනුවන් පාන මොහොත දක්වා. පිරිනුවන් පාන මොහොත දක්වාම මේ කය තියෙනවා. කය පින්දපාතයෙන් ආහාරයෙන් යැපෙන්නේ. ආහාර ලැබෙන්න ඕන. ආහාර ගවෙtti දුක්ඛම් පින්දපාතෙ ගිහිල්ලාම තමයි කය පවත්තන්න වෙන්නේ. උන්වහන්සේලා අනුන් කෙරෙහි අනුකම්පාවෙන් හෝ ඒ කාර්ය කරනවා. මොහතකට හෝ මේ කය පරිහරණය කරනවා කියන එක ආත්මව හෝ අනාත්මව ඒක සැපයක් නම් නොවේයිමයි. නමුත් ඒ දුක උන්වහන්සේලා යම් පමණකට විඳිනවා ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන්. ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් තමන් වහන්සේලා අවබෝධ කරගත්ත ධර්මයේ ලෝකයාට දෙන්න. අනුපාදා පරිනිර්වාණය කියලා කියනවා ස්කන්ධ පරිනිර්වාණය. ස්කන්ධ පරිනිර්වාණය. ස්කන්ධ ටික විසිරලා ගියා. නැවත උපදින්න හේතුවක් නැහැ. නැවත උපදින්න හේතුවක් නැහැ. දැන් අපි තේරුම් ගන්න ඕන මෙන්න මෙතන මොකද්ද කියන එකයි. අපි කල අතීත ධර්මදේශනාවල අපි පුංචි නිදර්ශනයක් මෙන්න මෙතනට අරගන්නවා. අපි හිතන්නකෝ මෙන්න මෙහෙම අපි ඒ නිදර්ශනයෙම ගමු. මේ අහපු අය ඉන්නවා හුඟක්. අපි හිතන්න අපි රුවන්වැලි සෑයේ වැඳ නමස්කාර කරලා තියෙනවා ගිහිල්ලා. රුවන්වැලි සෑයේ වැඳ නමස්කාර කළ අපිට දැන් මේ මොහොතේත් ඒ පසුබිම ඒ දර්ශනය මෙවිලා පේනවා. මනෝ පහසින් අපට දැනගැනීමට එනවා. දැන් අපිට ඒ පසුබිම ඒ ස්වરૂපය පෙනෙනකොටම අපිට මතක් වෙන්නේ අනේ රුවන්වැලි සෑය, මහා සෑය කියන අදහස උපදිනවා. මෙන්න මේ මහා සෑය උපදිනවා කියන අදහස උපදිනකොටම කෙනෙකුට මතක් වෙන්න පුළුවන් අනේ මං මෙතන ඉඳගෙන වැඳ නමස්කාර කළා, භාවනා කළා, සිල් සමාදන් වුණා, මල් පූජා කළා, හඳුන් කූරු පත්තු කළා, පහන් දැල්ලුවානි කියලා තමන් කරගත්ත පින්කම් ටික මතක් වෙන්න පුළුවන්. ඒ චේතනා ටික සිහි කරගන්න පුළුවන්. එතකොට දැන් මේ සිහි වුණේ මොකද්ද? කුසල කර්ම. කුසල් කර්ම ටිකනේ මේ සිහි වුණේ. දැන් කුසල කර්ම ටික සිහි කරගන්න මල් පූජා කරපු එක සිල් රැකපු එක භාවනා කරපු ඒ කාය වාක් පුණ්‍ය කර්ම ටික සිහි කරගන්න නිමිත්ත වුණා රුවන්වැලි සෑයේ දර්ශනය. දැන් හොඳයි මේ සිහි කිරීම තුළ මේ මොහොතේ මෝගේ ස්කන්ධයන්ගේ බිඳීම මරණය වුණොත් දැන් අවසානයේදී හිතමින් සිහි කරමින් හිටියේ මොකද්ද? රුවන්වැලි සෑය ගැන රුවන්වැලි සෑය ළඟ බණ භාවනා කරපු සින්කම් කරපු දේ ගැන. දැන් මේවා කුසල චේතනාද අකුසල චේතනාද? කුසල චේතනා. මෙරුණා නම් දැන් මෙයා කොහෙද උපදින්න ඕන? සුගතියක දිව්‍ය ලෝකයක උපදින්න. හොඳයි ඔන්න දැන් ඔය රූපයම පේනවා කෙනෙකුට. ඔය රූපයම පේනකොට ඔන්න යාට මතක් වෙනවා මෙතෙන්ට ගිහිල්ලා තමයි මං සිරප්පු දෙක මාරු කරගෙන ආවේ. හුඟක් දෙනෙක් කරන වැඩේනේ. සිරප්පු දෙක මාරු කරගෙන ආවේ මෙතන තමයි කියලා හොරකමක් ගැන මතක් වෙනවා. දැන් රුවන්වැලි සෑය තමයි පසුබිමින් තියෙන්නේ. දැන් මෙයා සිහි කරගත්තේ මොකද්ද? රුවන්වැලි සෑය කියන ආශ්‍රවයේ උපන්නා එතන ඒ සිදුවීමට අතීතයට ගියා. අතීතයට ගිහිල්ලා සිහි කරගත්තේ හොරකමක් ගැන අකුසලයක්. දැන් මෙයා වුණොත් දුගතිය යන්න ඕන. අකුසල සහගත කාය කර්මයක් තමයි සිහි කරන්නේ. නිවනට යන්නත් පුළුවන් ওই ඡායාවම. දැන් ඔන්න ඔය දර්ශනීය පේනවා දැන් තව කෙනෙකුට. ඒ දර්ශනීය පේනකොට දැන් අර දෙන්නම මේ පෙනෙන දේ රුවන්වැලි සෑයයි කියන සම්මතයට ආවා. මේ පෙනෙන්නේ රුවන්වැලි සෑයයි කියන සම්මතයට ආවා. රුවන්වැලි සෑයයි කියන සම්මතයට ආපු නිසායි ඒ අයට කරගත්ත කුසල අකුසල දෙකම සිහි කරන්න පුළුවන් වුණේ. අනිත් කෙනාට මෙන්න මේ දර්ශනය පේනකොටම එයා මෙන්න මෙතනදී අර ඇසූ ධර්මයේ වැඩූ ධර්මයේ ප්‍රයෝජනයට ගන්නවා. මේ පෙනෙනවා කියන්නේ දැනෙනවා දැනගන්නවා කියන්නේ මොකක්ද? අනේ යා තථාගත ධර්මයේ අහලා තිබුණා නම් එයා ඒ ගැන විමසනවා මොකක්ද? දැන් අපට පේනෙන්නේ පෙනීම කියලා පෙනෙනවා කියලා කියන්නේ කොහාටද පෙනෙන්න ඕන? ඇහැට පේන්න ඕන. ඇහැටයි ඇහැට රූපයක් ගැටිලයි දැකීම කියන කාරණාව වෙන්න. දැන් මේ ඇහැටද ගැටිලා තියෙන්නේ? නෑ. මනසට. දැන් එහෙනම් රුවන්වැලි සෑය දකින්න නම් එක්කෝ දිවස් තියෙන්න ඕන. දැන් දිවස් ලැබලාද? නෑ. දිවසුත් නෑ. ඇහැට ගැටිලත් නෑ. එහෙනම් දැන් මේ චක්කු සම්පස්සේනුත් නෙමෙයි. දිව්‍ය ඥානයකිනුත් නෙමෙයි. එහෙනම් මේ පේන්නේ මනෝ සම්පස්ස. මනෝ සම්පස්සයෙන් වෙන්නේ මොකක්ද? දැකීමක්ද දැනගැනීමක්ද? දැනගැනීමක්. මනෝ ධාතුවත් ධම්ම ධාතුවත් මනෝ විඥාන ධාතුවත් ඇතිදැන දැනගැනීමක් තියෙන්නේ. එහෙනම් දැනගැනීම කියලා කියන්නේ රුවන්වැලි සෑයද? දැනගැනීම කියන්න කාරණාව දැනගැනීම කියන ඵලය ලැබෙන්න හේතු කාරණා ටිකක් මූලික වෙලා තියෙනවා. මනෝ ධාතුව ධම්ම ධාතුව මනෝ විඥාන ධාතු. එතකොට දැන් මෙන්න මේ තුනම එකතු වෙලා අපි දැනගෙන රුවන්වැලි සෑය කියලා. එතකොට රුවන්වැලි සෑය කියලා අපි දැනගත්තේ මොකක්ද? මනෝ ධාතුවද රුවන්වැලි සෑය කියන්නේ? ධම්ම ධාතුවටද රුවන්වැලි සෑය කියන්නේ? මනෝ විඥාන ධාතුවටද රුවන්වැලි සෑය කියන්නේ? එහෙනම් දැන් අපේ දැනගැනීම හරි දැනගැනීමක්ද වැරදි දැනගැනීමක්ද? අන්න අවිද්‍යාපත්‍යෙන් ඇතිවෙච්ච සංඛාරයක්. දැන් අපිට රුවන්වැලි සෑය හැටිය කියලා අපි කතා කරන්නේ ලෝකේ භෞතික වූ වස්තුවක්. දැන් මේ මනෝමයෙන් පෙනුණු දෙයක් අපේ දැනගැනීම වෙලා තියෙන්නේ භෞතික වූ වස්තුවක් පිළිබඳව. ඒ නිසා මෙන්න මේ දැනගැනීමේ තිබුණා ලොකු වැරද්දක්. දකි පෙනෙන දේ නෙමෙයි අපි දැනගෙන තියෙන්නේ. මේ ඈත නොදැකේ නොපෙනෙන දෙයක් තමයි මේ දැනගෙන තියෙන්නේ. එහෙනම් මෙන්න මේ යථාර්ථයේ දැනගෙන එහෙ තිබිච්ච දේ පේනවා නෙමෙයි. දැන් ඇහත් නෙමෙයි රූපයත් නෙමෙයි චක්කු විඥානයත් නෙමෙයි දැකීමත් නෙමෙයි. දැන් මේ ඇත්තේ මනෝ ධාතුවත් ධම්ම ධාතුවත් මනෝ විඥාන ධාතුවත්. එහෙනම් දැන් හේතු මෙතනමයි. අතීතයෙන් ආපු දෙයක් මෙතන නෑ. දැන් පෙර තිබිච්ච ඇහත් නෙමෙයි පෙර ඇහැට ගැටුණු රූපයත් නෙමෙයි චක්කු විඥානයත් නෙමෙයි දැන් මේ තියෙන්නේ. දැන් මනෝ ධාතුවත් ධම්ම ධාතුවත් මනෝ විඥාන ධාතුවත් කියන හේතු ඇතිතන මැවුණු පෙනෙන දැනෙන ස්වභාවය තමයි මේ අපට හමු වෙලා තියෙන්නේ. එතකොට මේ හමු වෙච්ච දේ අතීතයට අයිතියක් නැහැ. අතීතන්තයෙන් මිදෙනවා. එහෙනම් දැන් මේ හේතු ඇතිතන හේතු එකකටවත් අයිති නැති දැනගැනීමකුයි ඇති වෙලා තියෙන්නේ. දැන් රුවන්වැලි සෑය කියන දැනගැනීම මනෝ ධාතුවට ධම්ම ධාතුවට හෝ මනෝ විඥාන ධාතුවට හෝ අයිති වුවක් නෙවෙයි. මොකද මේ තුනට නෙවෙයිනේ අපි රුවන්වැලි සෑය කියලා කියන්නේ. එතකොට එහෙමනම් රුවන්වැලි සෑය කියන දැනගැනීමක් තියෙනවා මෙන්න මේ හේතු ඇතින් තැන. හේතු ඇති තැන රුවන්වැලි සෑය කියන දැනගැනීමකට ඇවිල්ලා තියෙනවා. දැනගැනීම මේ හේතු එකකටවත් අයිති නැහැ. අපි ඕකට නිදර්ශනයක් උපමා කීපයක් දක්වලා තිනවා මජ්ක්‍ධිමනිකායේ නන්දකෝ ආදි සූත්‍රයට අනුව. ආලෝකයක් තියෙනවා. හැබැයි ආලෝකය කියන්නේ තෙල් තිරය දැල්ල කියන හේතු ඇතිතන හටගන්න දේ. තෙලුත් තිරයත් දැල්ලත් ඇතිතනයි ආලෝක. දැන් ආලෝකය කියන්නේ තිරයද? ආලෝකය කියන්නේ තෙල්ද? ආලෝකය කියන්නේ දැල්ලද? ආලෝකය එතකොට මේ හේතු තුනටම අයිති නෑ. හැබැයි මේ හේතු නැතුව ආලෝකයක් කියලා එකක් හම්බ වෙයිද අපිට? නෑ. දැන් ගහත් ආලෝකයක් පොළවත් ඇති තැන සෙවණැල්ලක් තියෙනවා. සෙවණැල්ල කියන්නේ පොළවද? සෙවණැල්ල කියන්නේ ගහද? සෙවණැල්ල කියන්නේ ආලෝකයද? මේ හේතු ඇති තැන හටගන්න බවක් තියෙනවා. සෙවණැල්ල. දැන් අපි සෙවණැල්ල ඇති වුණාම අපි සෙවණැල්ලට තමයි ඇලුම් කරන්නේ. හරි සෙවණ. හොඳ සිසිල කියලා සෙවණැල්ලට ඇලුම් කරනවා. ආලෝකයේ අඩු වැඩිකමට අපි ඇලුම් කරනවා ගැටෙනවා. දැන් අපි ආලෝකය කියලා කියන්නේ හේතු නෙමෙයි. හේතු තුනටම අයිති නෑ. හැබැයි හේතු නැතිව ආලෝකය කියලා එකක් හටගන්න පුළුවන්ද? බෑ. එහෙනම් අස්මින් සති ඉදං හෝති. මේ හේතු ඇති කල්ලි මේ වේ. අස්මින් අසති ඉදං නොහෝති. මේ හේතු නැත්නම් මේය නොවේ. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ හේතු ඉපදීමෙන්ම ආලෝකය කියලා එකක් උපදිනවා. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ නිරුද්ධ වෙනකොටම ආලෝකයේද නිරුද්ධ වෙනවා. සෙවණැල්ලත් ඒ වගේ. හේතු ඇති තැන හට ගන්නවා. හේති නැත්තම් නෑ. හේතු ඉපදීමෙන්ම සෙවණැල්ල හට ගන්නවා. හේතු නැති වෙනකොටම සෙවණැල්ලද නැති වෙනවා. දැන් අපට මෙන්න මේ සෙවණැල්ල ආලෝකය කියන දෙයට සමාන කරගන්න ඔය රුවන්වැලි සෑය කියලා පෙනෙන දේ. තේරුණාද? දැන් ඔය හිතෙන් බලනකොට රුවන්වැලි සෑය කියලා යමක් පෙනෙනවනේ. රුවන්වැලි සෑය කියලා හඳුනාගත්ත යමක් තියෙනවනේ. මෙන්න මේ පෙනෙන ස්වභාවය අර හේතු එකකටවත් අයිති නෑ. නමුත් හේතු ඇති තැන මැවෙනවා යමක්, පෙනෙනවා යමක්. දැන් ආලෝකය කියන්නේ පොළවත් නෙමෙයි, ගහත් නෙමෙයි, ආලෝකයක් නෙමෙයි. නමුත් හේවණල්ලක් කියලා එකක් තියෙනවා. නෑ කියන්න බෑනේ නේද? දැල්ලත් නෙමෙයි, තෙලුත් නෙමෙයි, තිරයත් නෙමෙයි ආලෝකය. නමුත් මේ හේතු තැන ඇති තැන ආලෝකයක් තියෙනවා. ආලෝකයේ මේ හේතු එකකටවත් අයිති නෑ. නමුත් හේතු නැතුව හට ගන්න බවකුත් නෑ. එහෙනම් දැන් ඔන්න හිතේ ඔබ රුවන්වැලි සෑය කියලා යමක් දැන ගැනීමකට ආවනම් මෙන්න මේ දැන ගැනීමට ආපු ධර්මතාවයට සම කරගන්න මෙන්න මේ සිදුවීම. මනෝ ධාතුවත් ධම්ම ධාතුවත් මනෝ විඥාන ධාතුවත් ඇති තැන ඔබට යමක් දැනෙන පෙනෙන දෙයක් තියෙනවා. හැබැයි ඒ පෙනෙන දේ මේ හේතු එකකටවත් අයිති නෑ. මේ හේතු ඇති තැන හටගන්න ධර්මතාවයක් විතරයි. එහෙනම් මේක රුවන්වැලි සෑය නම් නෙවෙයි. ඒබඳු දැනගැනීමක් ඇති වෙනවා පෙර අවිද්‍යා සංඛාරය නිසා. පෙර මේ දර්ශනයට රුවන්වැලි සෑය කියලා අවිද්‍යාවෙන් රැස් කළ නිසා දැන් ඒ බඳු දැනගැනීමක් විපාක වශයෙන් හටගන්නවා. එතකොට යම් කෙනෙකු මෙන්න මේ දහම් දැනුම ඇතිව මෙන්න මේ දැනගන්න පෙනෙන දෙහි ස්වභාවය ස්වභාවය හැටියට දැක්කොත, ස්වභාවයේ ස්වභාවයේ හැටියට දැක්කොත් එතකොට එයාට හම්බ වෙලා නැහැ රුවන් එලිසෑයක්. එයාට හම්බ වෙලා තියෙන්නේ හේතු නිසා හටගත්ත ඵල ධර්මතාවයක්. දැන් එහෙම ධර්මතාවයක් දැක්ක කෙනා මේකට අරහෙ තියෙන එකක් ගැටලන්න යන්නේ නැහැ, එකතු කරන්න යන්නේ නැහැ. දැන් අපි කලින් රුවන් එලිසෑයි කියලා දැනගත්තේ මේ පෙනෙන දේ අර රූපයයි කියලා ගැලපුවා නේද? මේ පේන්නේ අරකයි කියලා අතීතයේ අපි දැක්ක දෙයට ගලපගත්තා. දැන් අපට අරහේ තිබිච්ච එක පේනුණා නෙමෙයිනේ. දැන් එතකොට එහෙ තිබිච්ච එක පේනවා නෙමෙයි, මෙන්න මේ හේතු ගැටීම නිසා මෙබඳු ධර්මතාවයක් හටගත්තා. මෙන්න මේ හේතු ටික නිරුද්ධ වෙනකොට මේ ධර්මතාවය මෙතන නිරුද්ධ වෙනවා කියලා යම් කෙනෙකු මේ මොහොතේ මෙන්න මේ හටගත් දෙහි නෝදේ දැක්කොත්, එතකොට හටගත් හේතුෙත් ඵලයේ දෙකේම නිරෝධයයි තින්නේ. ඒ නිරෝධය දකින කෙනා පෙර කරගත් කුසලයක් හෝ අකුසලයක් සිහි කරගත්තද? එයා සිහි කරගත්තේ මොකද්ද? හටගත් දේ නිරුද්ධ වෙනවා. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මා. එතකොට දැන් ඒකේ තණ්හා කර්ම ක්ලේශ මොකක්වත් නේ හටගන්න ඉඩක් නෑ. පෙර කර්මයේ සිහි කරගත්තෙත් නේ. දැන් දැක්කේ ඉපදිලා නිරුද්ධ වෙනවා. උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ. උපාද වය ධම්මිනෝ. ඉතින් මේකට නේ සංූප සමෝසුකෝ කියලා කිව්වේ. මේ ටික දැක්කනම් Nirodhe දැක්කෙ, Nirodhe මෙරිච්ච බව දැක්කනම් මෙරිච්ච දේ හොයාගෙන අපි යන්නේ නෑ. දැන් උපන්දේ මැරෙනවා, මෙරිච්ච දේ මැරුණ බව නොදැක්කොත් අපි හොයනවා. දැන් අපි හිතන්න මෙහෙම කෙනෙක්, අපේ හිතවත් කෙනෙක්, අපි දන්නේ නේ අතුරුදන් වුණා. දැන් එයා මැරිලා, මෙරිච්ච බව අපි දන්නේ නේ. දන්න අඳුරන අයටත් කියන මෙන්න මෙහෙම කෙනෙක් අතුරුදන් වෙලා තිනවා නේ හොයලා දෙන්න කියලා. මැරිලා මෙරිච්ච බව දන්නේ නැති නිසා අපි තාම හොයනවා. යම් කෙනෙක් අපි දන්නවා මැරුණා කියලා, ආධාන කටයුතුත් කළා කියලා අපි දන්නවා. දන්නවා නම් අපි මැරිච්ච කෙනා ඉන්නවද කියලා කොහෙවත් අපි හොයනවද? හොයන්නේ, හොයාගෙන යන්නේ නේ. එහෙනම් දැන් ඔන්න මෙන්න මේ වගේ මෙතනත් වෙන්නේ. දැන් අපට උපදිනවා. උපදිනකොට ඉපදිච්ච දේ මෙතන දැන් ওই මනෝමයෙන් හමු වෙච්ච ওই සිදුවීම මොහොතදී මැරෙනවා. උපන්නා වගේම මැරෙනවා. නමුත් මැරිච්ච බව දන්නේ නැහැ. මොකද අපි මෙහෙ උපදිනව හට ගන්නකොටම අපිට ආශ්‍රවයක් උපදිනව අරහි තියෙන එකක් ගැන, අනුරාධපුරයේ තියෙන එකක් ගැන. දැන් අපි අලුතෙන් එකක් අල්ලගෙන, අලුතෙන් එකක් මෙහෙ අහුවෙනකොටම මෙහෙ විඳිලා, නමුත් අපි තව තැනක අහුවෙලා නැවත ඉපදුනා කියන්නේ ඔකට. මෙහෙ අතහැරුණාට අත ඇරෙන්නේ මෙහෙ එකක් අල්ලගෙනනේ. අනුරාධපුරයේ තියෙන එකක් අල්ලගෙන. අතහැරුණේ නැහැනේ, අල්ලගෙනනේ. නේද? එනිසා දැන් අර නිරෝධය දකින්න කෙනා හටගත් දේ හටගත්තනම නිරෝධය දකිනවා. අල්ලගත් එකක් නැහැ. එහෙනම් ඒ විඥානයේ පිහිටන්න තැනක් නැහැ. ඒ විඥානයේ පිහිටන්න තැනක් නැති වුණාම ඒ නිරෝධයට අපි කියනවා තව විදියකින් නිරෝධය නිවන කියලා. එතකොට පංච ආදානස්කන්ධයේ පංචස්කන්ධය සියල්ල වෙන් වෙලා යනවා, නිරුද්ධ වෙලා යනවා අනුපාදා පරිනිර්වාණයේදී. මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේකට කියනවා නිවන කියලා. ඒ අනුපාදා පරිනිර්වාණයට එනකන් ස්කන්ධ පරිහරණයක් තියෙනවා. ඒ නිසා ඒකට කියනවා සෝපදි සේසු කියලා. අර ටිකට කියනවා අනුපස්සේසි කියලා. නිවනේ ප්‍රභේදයක් ඇති වුනේ මේ හේතුව නිසා. කෙසේ හෝ අද දවසේ අද උදෑසන පටන් මේ හැමදෙනා විසින්ම බොහෝ වටිනා ධර්මයක් ශ්‍රවණය කළා. ඒ ධර්මයේ අනුව මෙනෙහි කරන්න පටන් ගන්න. දැන් භාවනා කරනවා කියන ක්‍රියාව ඔබට ඕන වෙලාවක ඕන තැනක කරන්න පුළුවන්. මෙන්න මේ ටික දැනගත්තාම අපි මෙතන ඒ සඳහා කාලය ගෙවන්නේ නැහැ. දැන් ලැබෙන හැම අවස්ථාවකම හැම මොහොතකම දැන් සිහි කර කර මෙනෙහි කර කර බලන්න ඕන දේ තමයි අපි මේ ටික ටික දැනගන්නේ. දැනගත්ත ටිකෙන් පටන් ගන්න. දැනගත්ත ටිකෙන් පටන් අරගෙන ඉදිරියට යන්න. ඒ සඳහා ද උදෑසන පටන් මේ මොහොත දක්වාම අපි හැමදෙනා විසින් සෙද්ද කරගත්ත පුණ්‍ය කුසල සම්පත්තිය, ධර්ම ශක්තිය, තුනුරුවන්ගේ අනන්ත අනුභවයේ පිහිට කරගෙන යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් දුරු වී ඔබට සත්‍යාභෝධයේ ධර්මාභෝධයේ කාන්තයෙන් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් අද දවස පුරා මේ පින්කම් සිද්ධ කර ගැනීමට ඒ දායකත්වයේ දරූ දායක පින්වතුන් කීප පලක් ගැන නම් සඳහන් කළා ඒ කුලඟන සමිතියේ. ඒ වගේම අද දවසේ ආහාර පාන ආදිය ගිලන්පස ආදිය ඔබට මට දන් දුන් පරිත්‍යාග කළ පින්වතුන් කීප පලක් හිටියා. ඒ හැම දෙනා ගැනත් මේ වෙලාවේදී අපි නම්ගොත් වශයෙන් සීනු කළත් මේ වෙලාවේදී විශේෂයෙන් සී කරනවා. ඒ වගේම මේ පින්කමේදී අපි විශේෂයෙන් පළමු කොට අපි ඔක්කොම එකතු වෙලා මේ කරගත්ත පුණ්‍ය කුසල සම්පත් ඒ දායකත්වයේ දරූ හැම දෙනාටත් හැම දෙනාගේ පවුල්වල හැමටත් අපි හැම දෙනාටම විශේෂයෙන් අපේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ධම්මානන්ද පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ආදී කොට ඇති සියලු සාමීන් වහන්සේලාටත් අප සෑම සියලු දෙනාටත් ඇදු වැඩි ගුරු දෙමාපිය නායකාරක ආදී උපකාරක උපස්ථායක හැම දෙනාටමත් මේ ජීවිතේම මේ ගෞතම සාසනයේම මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන සසර දුක් නිමා කරගන්නට අමා නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මතු දිනක බුදුව ලෝකේට ලෞතුරා මග පාදා දෙන කල්යාණ මිත්‍ර මෛත්‍රීය නාත මිද්බෝස්ථානන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සාසන මාමක උපකාරක සියලුම දිව්‍ය දේව සමූහයාටත් මේ ස්ථානයේට මේ ගමට පලාතට තම තමන්ගේ ඉඩකඩම් ගේදොර කුඹුරු අතුපිටි ව්‍යාපාර ආදියට අධිග්‍රහිත සියලු දිව්‍ය දේව සමූහයාටත් පින් අයිති වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙත්වායි සාදු කියලා දෙවියන්ට පින්. ඒ වගේම අද අපි කවුරුත් බණ කියන්නේ ලබුගම ලංකානන්ද මහනායක හාමුදුරුව ඇනි ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා නිසා. උන්වහන්සේලා ත්‍රිපිටකය සම්පාදනය නොකළානම් අපට ඒ ධර්ම ලාභය නොලැබෙන්න තිබුණා. එනිසා අද රටේ ලෝකේ කවුරු බණ කිව්වත් ඒකේ අයිතිය මුල්ලිගොඩට තියෙනවා. එනිසා අපි මේ වෙලාවේදී විශේෂයෙන් ඒ අපවත් වී වදාළ ලබුගම ශ්‍රී ලංකානන්ද මහානායක හාමුදුරුවන් වහන්සේ, මොල්ලිගොඩ අරියවංශ මහානායක හාමුදුරුවන් වහන්සේ, අපේ වජිර හාමුදුරුව, ඒ වගේම මේ ධර්මශාලාව කළ සාමි වහන්සේ නමක් හිටියා බොහොම වෙහෙසිලා මහන්සි වෙලා, ඒ වගේ විහාර ගණේ අපවත් වී වදාළ ලොකු කුඩා සියලු සාමීන් වහන්සේලාවත් මේ වෙලාවේදී සිහිපත් කරන අතර මේ ස්ථාන ගොඩනගන්නට ධනෙ වැය කළ, ශ්‍රමය කාලය වැය කළ දායකකාරක ආදී හැම දෙනාටමත්, ඒ වගේම අද දවසේ දායකත්වයේ දරුවේ කුලඟන සමිතියේ ඒ මාතාවන් ඇතුළු ඒ හැම දෙනා නමින් මිය පරලෝකීය ඥාති වර්ගයාටත්, අද දවසේ දම්පැන් පිරිනැමූ ඒ හැම දෙනා නමින් මිය පරලෝකීය මව්පිය සහෝදර ගුරුවරු ස්වාමි පුත්‍ර ආදී ඥාතිතයිසීන්ටත්, ඔබ අප හැම දෙනා නමින් මිය පරලෝකීය මව්පිය සහෝදර ගුරුවරු ඥාති මිත්‍ර දුවා දරුවන් ආදී සියලු ඥාති වර්ගයාටත් මේ පින් අයිති වේවා. සසර ජීවිත සුවපත් වේවා, සපවත් වේවා. දුක්පිරි සංසාර කතරෙන් එතර වේවා යන අදහසින් සාදු කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම විශේෂයෙන් මෙම පුණ්‍යමය අවස්ථාවට අවස්ථාව ඔබට උදා කර දෙන්නට අපේ ධම්මානන්ද හාමුදුරුවන් වහන්සේ බොහොම කාලයක් මහන්සි ගත්තා. ඇත්තටම අපට වැඩ කරන්න බෑ. ඉතින් කරන්න පුළුවන් අපට යොදන්න පුළුවන් උපරිම කාලය යොදලා ලංකාවේ පළාත් තුනක වැඩසටහන් කරනවා ගාල්ලේ කොළඹ නුවර. ඉඳ හිට මාතලේ මාතර ස්ත්‍ර වශයෙන් බාරගෙන නැහැ බැරි නිසා. ඉතින් දැන් මේ කොළඹ වැඩසටහන කරද්දි මෙතන වැඩසටහනක් කළ යුතුත් නැහැ. අවශ්‍ය කෙනාට ධර්මයේ හොයාගෙන මීහැතත් යන රජකම තෑරලා දාම්සොන් රජුරුව ගියානේ. යන්න බැරි සම්පත් නෑ. දාම්සොන් රජුරුව තරන්නේ නැහැ නේ කවුරුවත්. එච්චර තියන අය නෑ. යන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ධම්මානන්ද හාමුදුරුවෝ බොහොම ලොකු මහන්සියක් දරුවා මේ ස්ථානයේ තුල දායකකාරකාදීන්ට මේ උපකාරය කරන්න. ඒ සඳහා අපේ පඤ්ඤාලෝක හාමුදුරුවෝත් බොහොම උත්සාහයක් ගත්තා. කාලයක් තිස්සේ අපි සමග කතා කරලා සාකච්ඡා කරලා කොහොම හරි අන්තිමට කමැත්තෙන් නමුත් කැමති වුණා මේ වැඩසටහන ටික දවසකට හරි කරන්න. ඉතින් අපි මේ වෙලාවේදී ඔබට ඒ ධර්මලාභය ලැබලා දුන්න ඒ ස්වාමීන් වහන්සේලා දෙපළ විශේෂයෙන් සිහිපත් කරන අතර ඒ ගෞරවනීය නායක හාමුදුරුව අපේ චන්දානන්ද පඬිතුම හාමුදුරුව ඇතුළු පිරිවෙන් විහාරස්ථානයේ වැඩවාසය කරන ලොකු කුඩා සියලු ස්වාමීන් වහන්සේලාටත් දායකකාරකාදී හැම දෙනාටමත් අද දවසේ දායකත්වයේ දරුව දම්පැන් පිළිගැන්වූ ඔබ අප හැම දෙනාටමත් මේ සම්බන්ධ වෙච්චාවගේ සතුටු වෙච්ච සියලු දෙනාටත් ඔබට ධර්ම දානයේ දීම සඳහා මේ ධර්ම දේශනා පටිගත කරමින් ඒ ධර්ම දානයේ දෙන්නට සූදානම් වෙන ඒ පින්වත් මාතාව ඇතුළු අපි සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුනුරුවන් ඥානභාවයෙන් ආශිර්වාදයෙන් සපත ශාන්තිය සහනය සැනසෙල්ල නිරෝගී සුව සම්පත්තියේ චිරජීවනයේ සිද්ධ වේවා. අපලවදුරු කරදර බාධක කා චිත්ත පීඩාවන් මගහැරේවා කරන කියන යහපත් කටයුතු සඵල වේවා. සතර සරණාතුරු නරකාදී දුගති බයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුරුජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලබන අමා නිවන් සුවයම කල් නොයවාම අපි හැම දෙනාටම ලැබේවා සැලසේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවන් හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කත අච්චයං කමමේ බන්තේ භූරිකං තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කත අච්චයං කමමේ ධම්ම සම්දිත්තික අකා. කායේන වාචා චිත්තේන පමාදේන මයා අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනු දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නි
සෝකප්පතා ච නිස්සෝකාවන්තු සබ්බේ පිකාන් දේවෝ අස්සතු කාලේන සත්ස සම්පත්ති හෝත් පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සබ්බීතියෝ විවංචන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වං පරාජෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනු චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවං නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු සියලු බින් බලෙන් සියලු දෙනාට සියලු යහපත සැලසේ.
පින්වතුනි, අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරනවා, බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ වැඩසටහන සාර්ථකව පවත්වාගෙන යන්නට අපිට මඟ පෙන්වන අපේ පිටිගල ගුණරත්න මාහිමිපාණන් වහන්සේට අද මා උදෑසන මතක් කළා වගේ මෙහි මූලික දායකත්වයේ ගන්නේ KADK විජේනායක ඉස්කෝලේ හාමිනේ, විශේෂයෙන් තමන්ගේ නමින් ජන්මාන්තරගත දෙමව්පියන් සිහිපත් කරන්නට කරෝලිස් විජේනායක වෙද මහත්මා, ඒ වගේම දෝන කරලිනා තෙවරත් පෙරුම හාමිනේ, ඒ වගේම ස්වයංපුරුෂයාවන එන්.සී. පෙරේරා ඉස්කෝලේ මහත්මා ඇතුළු ඥාතීන්ට පින් දෙන්නට ඉතින් මම නැවතත් ඒ ඇත්තන්ව සිහිපත් කරනවා. ඒ වගේම දහවල දාණය පූජා කරපු අමරතුංග ඉස්කෝලේ හාමිනේ වයලට් පෙරේරා, ප්‍රේමලතා පෙරේරා, විලාසි පෙරේරා කියන මේ හැම දෙනාමත් සිහිපත් කරනවා. අපි අද දවස පුරාම මේ සීල භාවනා වැඩසටහනෙහි නිරත වෙලා අත්කරගත්තේ උතුම් පුණ්‍ය ශක්තිය ලෝසසුන් රක්නා දෙවියන්ට අපි අනුමෝදන් කරවමු. දෙවියෝ පින් අනුමෝදන්ව විශේෂයෙන් මේ වැඩසටහනෙහි මූලිකත්වය ගෙන ක්‍රියා කරන අපේ පිටිගල ගුණරත්න මාහිමිපාණන් වහන්සේට කාය චිත්ත පීඩාදියක් නොමැතිව මෙවන් වූ ලෝසසුන් වැඩ වඩන්නට ශක්තිය ධෛර්යය වාසනාව සලසා දෙත්වා. දෙවියෝද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වායි ප්‍රාර්ථනා කරමු. අපේ අරමුණ වූ පරලොව සැපත්තේ නම් සඳහන් කළ හැම දෙනාටත් මා විශේෂයෙන් නිරන්තරයෙන් සිහිපත් කරන මේ පිරිවෙන පිහිටුවා වදාළ රයිගම ශ්‍රී ඉන්දජෝති නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයටත්, අපේ ගුණරත්න හාමුදුරු ඇතුළු අප නමින් මිය පරලොව ගිය යම්තරමක් ඥාතීන් සිටිනවා නම් ඒ හැම දිනාටත් මේ පින් අත්පත් වීමෙන් නියත්තන්ගේ සසර ජීවිත වාසනාවන්ත වේවා, කෙලවර ජාත්‍යාදී සංසාර දුක්වලින් නිදහස් වූ උතුම් මමා මහ නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උතුම් පින්කම් බලයෙන් මෙලව යහපත අභිවෘද්ධිය වේවා, ආයුරාරෝග්‍යාදී සැප චිරජීවනයේ වේවා. විශේෂයෙන් ගුණරත්න මාහිමිපාණන් වහන්සේට නිදුක්ව නිරෝගීව මෙවන් වූ ලෝක සාසනික සේවාවන් සිද්ධ කරන්නට ශක්තිය වේවා. අප හැම දිනාටම උතුම් මමා මහ නිවන් සැප පිණිස මේ උදාර පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවායි සාදු ක්‍රියා ප්‍රාර්ථනා කරමි.
ඒ දම් දෙසුම 2008 පෙබරවාරි 9 වනදා වාද්දුව ප්‍රවචනෝදය පිරිවෙන් විහාරස්ථානයේදී පූජ්‍ය පිටිගල ගුණරතන හිමියන් විසින් පැවැත් වූ වගයි. යලිත් මෙවන් වූ දම් දෙසුමකින් මුණ ගැසෙමු. ඔබට පින්බර කලක් උදා වේවා.